නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තදීපා භික්ඛවේ විහෙරතේ අත්ථ සරණං අනඤ්ඤ සරණ ධම්මදීපා ධම්ම සරණං අනඤ්ඤ සරණ කතංච භික්ඛවේ භික්ඛෝ අත්තදීපෝ හෝති අත්ථ සරණෝ අනඤ්ඤ සරණෝ ධම්මදීපෝ ධම්ම සරණෝ අනඤ්ඤ සරණෝ ඉද භික්ඛවේ භික්ඛෝ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සංකජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ඒවං කෝ භික්ඛවේ භික්ඛූ අත්තදීපෝ හෝ හෝති අත්ථ සරණෝ අනඤ්ඤ සරණෝ ධම්මදීපෝ ධම්ම සරණෝ අනඤ්ඤ සරණෝති ශ්‍රද්ධාවන්ත පින්තුනි තුන් ලෝකාග්‍රේ වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් විසිදහසක් සඟ පිරිස රහත් ඵලයේ පිහිටුවමින් අසූහාර දහසකට වැඩි පිරිසක් මඟඵල නිවන්හි පිහිටුවමින් දේශනා කරන ලද දීඝනිකායේ එන චක්කවර්තික එවත් චක්‍රවර්ති සිංහනාන්ද සූත්‍රයේ තැති පාඨයක් මේ ධර්ම දේශනයේ සඳහා මාතෘකා කෙළේ. ඒ සූත්‍ර දේශනයේ බොහෝ දීර්ඝයි. ඒ සාරාංශයයි කියන්නේ ඉදිරිපත් වෙන්නේ. මේ මාතෘකා කළ සූත්‍ර පාඨයේ විවරණය කරතොත් සෑ 12ක් නමුත් කීපු කාරණා සම්භාරයක් මෙහි තියෙනවා. නමුත් මේ පවත්වගෙන යන ප්‍රතිපත්ති ධර්මයක අනුග්‍රහ පිණිස ඒක අදාළ ස්වල්ප ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමටයි සූදානම් වන්නේ. සර්වඥන් වහන්සේගේ දීර්ඝ චාරිකාවක් තියෙනවා නව මාසයක. ඒ නව මාසික චාරිකාවේ වදින්දී යොදුන් 900ක් මානේ ජම්බුද්වීපයේ සිසාරා වඩිනවා. දහස් ගණන් දස දහස් ගණන් විසි තිස් දහස් ගණන් සංඝ පිරිසක් පිරිවරාගෙන ගමින් ගමට වඩිනවා. එසේ වඩින එක්තරා අවස්ථාවකදී මගද රට මාතුල කියන දනව්වට වැඩියා. මාතුල ජනපදවාසී බෞද්ධයෝ බොහෝම සද්ධා ප්‍රසන්න පිරිසක්. බුදුපාමොක් සඟරුවන පිළිගෙන සංඝාමි ධර්මශ්‍රවණේ කොට පසුදින දානෙට ආරාධනා කළා. සරුවඥන් වහන්සේ පසුදින උදෑසන මහා කරුණා සමවතින් නැගී බුදු ඇසින් බලද්දී තෙනේ ගියා විශාල පිරිසක් එදා මඟඵල නිවන් ලබන බව. දායක පින්නතුන් මුළු රාත්‍රී කාලයේ පුරාම තමන්ගේ කටයුතු පසක තබා දාම් සංවිධාන කළා. උදෑසන නියමිත වේලාව බුදු පානුවක් මහා සංගරෝණ වැඩම කරවාගෙන මෙත් බොහොම ගෞරව සම්ප්‍රයුක්තව කැපසරු වන්දනින් දානේ පිරිනැමුවා. සරුවඥන් වහන්සේගේ සිරිතක් තියෙනවා වළඳල අවසානයේ භුක්තානුමෝදනා පැවැත්වීම. එදා ධර්ම දේශනා නොකොට හුනස්නින් නැගිට පිටත් වුණා. විසුදාසකට වැඩි සංඝ පිරිස පසු පසින් පේලි වුණා. සදහවත් බෞද්ධෝ කල්පනා කළ අපි මේසා විශාල මහා පින්කමකදී බණපදයක් නොදෙසුවේ අපාතින් අත්තරද්දක් පන්නට ඇති. දුටුකන සමාව ගනිමු කියලා දහස් ගණන් දස දහස් ගණන් විශාල පිරිසක් පසු පසින් පිටත්ව ගිය. මේ වඩින්නේ ධර්ම දේශනා නොකරන්නට නෙමෙයි. එතන තැන ඉදමගි. ඒසා විශාල පිරිසකට හිතේ සමාගෙන් බණහන්ඩ තැන ඉදමඳ නිසයි මේ වඩින්නේ. මේ වඩින ගමනේදී එම ජනපදයේ තියෙන මගධ ක්ෂේත්‍රය මේ ශේත්‍රයේ විශාල ප්‍රමාණයක් එවන දීගෙන තියෙනවා මාතුල කියලා වෘක්ෂයක්. මෙතෙන්ද වැඩියම හාත් වශයෙන් මඟමඟ පවන් හමන බොහොම සෞන්දර්ය ස්ථානයක්. කාතා සිත්කලි තැන නැගෙනහිරදී බලාගෙන ගහමුල දෙපට සුවර සතරට නමල වාඩි වුණා සරුවක්යන් වහන්සේ. දෑගසව්වන් දෙනෙම දෙපැත්තෙන් වාඩි වුණා. ඉතිරි 20000කට වැඩි සංඝ පිරිසේ දේ දුන්නක ඇදේ පේලියට පිටුපසින් වාඩි වුණා. මේ දර්ශනය නම් බොහෝම සාන්ත ප්‍රසාදනීය දර්ශනයක්. ආසපුරා දෙවි දේවතාවෝ රැසුණා බණ හන්ද. සුදුපාට වලාකුළු අහසේ රැඳී නිවන දුන්නා. ආත්පසින් ශරීරයේ සැපගෙන දෙන උළඟහනුවක්. දායක පින්නකුන් ඉදිරිපසේ වැඳ නමස්කාරයෙන් වාඩි වුණා. ඒ අවස්ථාවේදී දෙසෝ දේශනේ තමයි චක්‍රවර්ත සිංහනාග සූත්‍රය. සරුවඥන් වහන්සේ මේ මාතෘකාවයි ආරම්භ කළේ. මානෙනි, තමාම තමාට පිහිටක් කොටගෙන වාසය කෙරෙත්වා. අන් සරණක් පිහිටක් නොපතත්වා. මානෙනි, ධර්මයේ තමාට පිහිටක් කොටගෙන වාසය කෙරෙත්වා. අන් සරණක් පිහිටක් නොපතත්වා. මානෙනි, කෙසේ නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන බෞද්ධේ තමාම තමාට පිහිටක් කරගන්නේ කෙසේද? අන් සරණක් පිහිටක් නොපතන්නේ කෙසේද? ධර්මයේ තමාට පිහිටක් කරගන්නේ කෙසේද? අන් සරණක් පිහිටක් නොපතන්නේ කෙසේද? මානෙනි, මගේ ශාසනයේ බෞද්ධයේ වීරිය තිරිනෝනක් පිහිටුවාගෙන කායානුපස්සනා සතිපට්ඨානේ වඩනවා. එසේම වේදනානුපස්සනා සතිපට්ඨානේ වඩනවා. එසේම චිත්තානුපස්සනා සතිපට්ඨානේ වඩනවා. එසේම ධම්මානුපස්සනා සතිපට්ඨානේ වඩනවා. මහණෙනි, මෙන්න මේ සතිපට්ඨාන සතර වඩන්නා වූ බෞද්ධයා තමාම තමාට පිහිටක් කරගත් වෙනවා. තමාම තමාට පිහිටක් කරගෙන අන් පිහිටක් නොපතන්නේ වෙනවා. ධර්මයේ තමාට පිහිටක් කරගන්නේ වෙනවා. අන් සරණක් පිහිටක් නොපතන්නේ වෙනවා. ගෝතමී භික්ෂුවේ සරතේ සතේ පෙත්තිකේ විසෙහි මානිනි, තමාගේ පියාසතු ඉදමේ හැසිරෙත්වා. ගෝතමී භික්ෂුවේ සරතං සතේ පෙත්තිකේ විසෙහි මානිනි, තමාගේ පියාසතු ඉදමේ හැසිරෙනොන්ට නලච්චති මාරෝ ඕතාරං නලච්චති මාරෝ ආරම්මණ. කෙලෙස් මාර්යා ඉඳක් නොලදයි. කෙලෙස් මාර්යා සිදුරක් නොදකි. කුසලානම් භික්ඛවේ ධම්මානං සමාදාන හේතු එහෙම නිදම් පුඤ්ඤං පවද්දති. මානෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන කුසල ධර්මයන් මනාව පිහිටාගෙන වාසය කරන්නාට පුණ්‍ය ඵලයේ ලෞකික ලෝකෝත්තර වශයෙන් මෙසේ වැඩේ කියන එකයි මේ සූත්‍ර දේශනාවේ සාරාංශ කෙටි කෙරුම. ඉන්නතුනි, මේ දේශනයේ පවක්තා තථාගතයන් වහන්සේ තුන් කාලයක හිත යොමු වෙන හැටි දේශනාවක් ආරම්භ කළා. කාශ්‍යප සර්වඥන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු අවුරුදු 10ක පරමාස ගාන සත්ත්ව විනාශයක් සිද්ධ වුණා. එයින් ඉතිරි සියලු දෙනා අනුපිළිවෙලින් අකුසලයක් හැරීම නිසා, කුසල් කිරීමට යොමු වීම නිසා අනුපිළිවෙලින් ආශ වැඩි වෙලා අසංකේය දක්වා ආයුවක් මේ සැප බල ඥාන වර්ධනය වුණා. නැවතත් අසංකේයයේ සිට අනුපිළිවෙලින් ආශ අඩු වේගෙන කාලයේ අවුරුදු 80000ක පරමාස ඇති කාලයේ දල්ලනේමී නම් සක්විත රජ කෙනෙක් පහළ වුණා. තමාගේ ඇමති කෙනෙකුට නියම කරලා තිබුණා අහසේ ගමන් කරන සුළු දිව්‍යමය චක්‍ර රත්නේ අහසේ තියෙන තැනින් උසස් ප්‍රමාණයට පාත් වුණොත් මට කියන්නයි කියලා. ඒ ඇමතියා ඒ සම්බන්ධව මින්මත් හදලා යම් දාසක චක්‍ර රත්නේ පාත් වුණාම රජුලන්ට දැනුම් දුන්නා. එතුමානන්ට, ඇමතිතුමානන්ට කෑගි භෝග දීලා ගම් වරවා දීලා දෙටු පුතාණන්ට උතුණු පැලැන්දුවා. තමන් පැවිදිලේ උයනේ තවුස් ගම් පෙරුවා. ඒ අතරත ශත්‍රුවන් අතුරුදාන් වුණා දින හතකි. පුත්‍ර රජතුමාගේ පියමහරජුවන්ගෙන් කාද රිසිතුමානන්ගෙන් උපදෙස් ලබාගෙන දසවිධ චක්‍රවර්තියක් වත් පිරුවා. එතුමත් සක්විති රජ වුණා. එතුමත් පියාණන් වගේම පසු කාලයක පැවිදිමේ ධ්‍යාන භාවනා වඩා බඹලෝ ගියා. මෙම රාජ පරම්පරා හතක්ම චක්‍රවර්ති රාජ්‍යයට පත් වුණ චක්‍රෝණ පාපින දවසින් පසුව පැවිදිව ධ්‍යාන විඥා උපදවාගෙන බඹලෝ ගියා. අතේනි රාජකුමාරයා පියාණන්ගේ පැවිද්දෙන් පස්සේ සක්වෝන් අතුරුදාන් වුණාට සක්විතවත් විචාරා දැනගත්තේ නෑ. එනිසා එතුමා තමාගේ කැමැත්තෙන් රාජ්‍ය කරන්න පටන් ගත්තා. පසු කාලයකේ රාජ ඍෂිවරයා ධ්‍යාන වඩා බඹලෝ ගියාට පස්සේ තතේ පිළිහීමක් ඇති වුණා. පිටිසර ප්‍රදේශවල දුර්භික්ෂ ඇති වුණා. එයින් රජකුමාට මේ ප්‍රශ්නවලට මුහුණ පාන්න සිදු වුණා. නගරවැසි එකතු වෙලා රජතුමාට ආරාධනා කළා, තමුන් වහන්සේගේ ප්‍රියමතු පරම්පරාව සක්විති රජවරු, අපි දන්නවා සක්විති ආර්ය චක්‍රවර්තිවත් අපි දන්නවා, අපින් ආගෙන ඔබ වහන්සේ සක්විති රජ වෙන්නයි කිව්වා. ඒ සියල් ලෙගෙන ගත්ත නමුත් එකක් නමයක් පුරා එකක් නොපුරා හැරියා. නොපුරු එකම දේ තමයි දිලින්දන්ට ධනය දීම නොකර හැරියා. එයින් දිලිඳුකම් වැඩි වීමෙන් සොරමැරකම් ඇති වුණා. බඩු සමඟ සොරක්කා වුණොත් ඔහුට තෑගි භෝග දීන අවවාද කළ යවනවා. මෙයින් සොරකම් වැඩි වුණ. අන්තිමේදී රජ්ජුරුවෝ දණ්ඩ නීතිය පැනෙව්වා. ඒ කියන්නේ බඩු සමඟ සොරෙක්කා වුණා නම් අධ්‍යක පිටුපසට බැනලා වද දෙන ගාමින් වීථි සංචාරය කරවමින් කියවලා දකුණු ආහාර කඩින් පිටිමන් කරලා ගෙල ගසා දාන්න නියම කළා. මේ දණ්ඩ නීතිය ආරම්භ වීම නිසා ලෝකයේ ආවුද බෝ වෙන්න පටන් ගත්තා. ප්‍රාණඝාත සඳහා ධාමරිකකන් සඳහා ධාමරිකයෝ ආවුද නිපදෙව්වා. ආරක්ෂා සඳහා සෙසු ජනතාව ආවුද නිපදෙව්වා. එයින් සිදු වුණේ ප්‍රාණඝාත කුසලයේ රටේ බෝ වුණා. ඔවුන්ගේ ධර්මුණු ගුරන්ට ආවුස අඩු වෙලා ගිය 48 80,000 48,000 දැස්සා. ඒ දරුවන් මේ කාලයේහි තවත් අකුසල් බෝ වුණා. මුලින්ම ඇති වුණේ මුසාවාදය. වරදක් කළා වුණාම බොරු කියනවා. මුසාවාදයේ ලෝකයේ පැතිරීමෙන් ඔවුන්ගේ ධර්මුන් ගොරන්ට ආසාදු වෙලා 20,000 දැස්සා. අවුරුදු 20,000 පරමාස කාලයේදී දැන් මේ පරම්පරා ගණනාවක් වෙන්නේ. ඒ කාලයේදී කේලාම් කීමේ පාපයේ ලොව බෝ වුණා. කේලාම් කීමේ පාපයේ බහුල වීම නිසා ඔවුන්ගේ ධර්ම ගුණයන්ට ආයුෂාදු වෙලා දස දහස්සක් ආයුෂට ආයුෂාදු වුණා. ආයුෂ සමුණක් නෙමේ අඩු වෙන්නේ ආයු වර්ණ සත බල ප්‍රඥා රස මීරු භෝජන ඖෂධ ගුණ මේ සියල්ලම පිරීගෙන යන්නේ. දස දහස්සක් අවුරුදු ආයුෂ ඇති කාලයේදී මිනිසයන් සමහර කෙනෙක් වර්ණවන්තයි, සමහර කෙනෙක් නිවිරූපී. විරෝපී අය වර්ණවත් අය කෙරෙහි යළු කිරීමෙන් ඇලුම් කිරීමෙන් කාම මිත්‍යාචාර අකුසලයේ බෝ වුණ. එයින් ඔවුන්ගේ ධර්මුණුගුරන්ට ආවස 5000ට බැහැලා ගියා. 5000ට තියෙන කාලේ තවත් අකුසල් දෙකක් බෝ වුණ. පරුසා වාචා සම්පප්පලාපා කියලා මේ අකුසල් දෙක බෝ වුණ. ඒ දෙක බෝ වීම නිසා ඔවුන්ගේ ධර්මුණුගුරන්ට ආවස අඩු වෙලා 2500ටම බැහැලා ගියා. ඒ කාලයේදී මිනිස්යන්ගේ సంతානෙ අභිඥා ව්‍යාපාදිකින අකුසල් දෙක බෝ වුණා. අනුන්ගේ දේට ආශා කිරීම, රජෙම දැඩිසේ කිපීම. මේ අකුසල් බෝ වීම නිසා ඔවුන්ගේ ධර්මුණු ගුරන්ට ආශේ දහසක බැහැලා ගියා. දහසක පරමාස තියෙන කාලයේදී කවදාවත් නොතිබිච්ච අකුසල් 10ක් බෝ වුණා. ඒ තමයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. මේක භෝගීම නිසා ඔවුන්ගේ ධර්මුණු ගුණන්ට සාදු වෙලා අවුරුදු 500ක බැහැලා ගියා. අවුරුදු 500 ආස කියන කාලයේදී මිනිස්යන් තව බරපතල අකුසල තුනක් බෝ වුණා. අධර්ම රාග, විෂම ලෝභ, මිත්‍යා ධර්ම කියන මේ පාප ධර්ම තුන, නිංගිත පාප ධර්ම තුන බෝ වුණා. අධර්ම රාග කියන්නේ තමන්ගේ බිරිඳ හැර තවත් අයට නිසුදුසු අය කෙරෙහි ඇලුම් කරනවා, රාග කරනවා. විෂම ලෝභ කියන්නේ තමන්ට තියෙන කාම සම්පත් අධික ලෙස පරිභව කරනවා. මිත්‍යා ධර්මයේ තියෙන පුරුෂයන් පුරුෂයන් සමඟ ස්ත්‍රීන් ස්ත්‍රීන් සමඟ වැරදිසහ හැසිරෙනවා. මේ නින්දිත අකුසල් බොහෝ වීම නිසා ඔවුන්ගේ ධර්මුණු බරන්ඩ ආවස අඩු වෙලා 250ට බැස්සා. 250 තියෙන කාලේ මව්පියන් උපස්ථාමයේ සැලකීම, මව්පියන්ට නොසැලකීම, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නොසැලකීම, දරිද්‍රයන් නොසැලකීම කියන අකුසල් පහ බොහෝ වුණා. මේ අකුසල් පහ බොහෝ වීම නිසා ඔවුන්ගේ ධර්මුණු බරන්ඩ අවුරුදු 100ට බැහැලා ගියා. අපි සාරවත්ඥන් වහන්සේගේ කාලයේ පරමාස අවුරුදු 100ක වැස්සේ මෙහෙමයි 80,000 ඉඳලා ඊළඟට දේශනා කළ අනාගත ප්‍රවෘත්ති. දැන් මේ බැහැගෙන යන කාලේ බෝ වෙන්නේ තියෙන අකුසල් ඔක්කොම බෝ වෙලා ඉවරයි. දැන් ඉතින් ශීඝ්‍රයෙන් මිනිසයන්ගේ ආයු වර්ණ සැප බල ප්‍රඥා ගුණධර්ම පිරිහිගෙන යනවා. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ගුණධර්ම පිරිහිගෙන යනවා. සද්ධාව සීලයේ ශ්‍රුතියේ ත්‍යාගයේ ඥානයේ ගිරිය උත්සාහයේ මේවා පිරිහිගෙන යනවා. මෙයා පිරිහෙන්නේ වැඩි කලක් යන්නේ ඉස්සෙල්ලා මිනිසයන්ගේ පරමාසාරු 10ට බහිනවා. මේ 10ට බහලා තියෙන කාලයේ සත්ත්ව විනාශයක් වෙනවා ආයුධ වලින්. ඊට පෙර ගමන් වශයෙන් සද්දාස ත්‍රිසාල වර්ෂාවක් පතනේ වෙනවා. දැසට අහුවේ නහුවේන ඌනෝන් තෙමි තෙමි ඒ සෙමිදෝ කියලා තමන්ට ගොදුරක් මුයෙක් වාගේ දැකලා මිනිස්සුන් මරා ගන්නවා. ඉතාලම ටික දෙනේ කල්යතුර දැනගෙන ටොග්ගෙන වල බින් ගෙවල් වල ගල්ලෙන් වල තනි තනි බොහොම දුකසේ අද්දාසක් රැකෙනවා. ඒ ඇත්තෝ අද්දාසකින් පස්සේ ගම්මානේ කැවිලා මහ සංවේගයට පත් වෙනවා. සංවේගයට පත් වෙලා ප්‍රාණඝාතයක් කරනවා. ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 20ක් අවශ්‍ය වැඩි වෙනවා. ඒ දරුව අභිඥාදානය අත්හරිනවා. ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 40ක් අවශ්‍ය වැඩි වෙනවා. මේ මේකින් එකට පරම්පරාවෙන් පරම්පරාවට අකුසල් අත්හරින්න අත්හරින්න කුසල් සමාදම් වෙන්න වෙන්නේ දෙගුණ තෙගුණ සියගුණ දහගුණ සියගුණ දහස් ගුණාදී වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා අදු වර්ධනය වෙන්න පටන් ගන්නවා. මෙහෙම ජීවිතේ අවුරුදු අසංකේය දක්වාම ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා වර්ධනය වෙනවා. දෙවියන්ට වඩා මිනිසයන් සැප බහුල වෙනවා. දෙවියන්ට තියෙන සීමිත ආයුෂ ප්‍රමාණයක් ඊට වඩා අසංකේය ආශයක් මිනිසයන්ට වින්දනය වෙනවා. නමුත් දීර්ඝ කාලයක ඇවෑමෙන් අයමත්යේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා පිරිහගෙන ඉන්න පටන් ගන්නවා අකුසල් බෝ වීම නිසා. අයමත් 80,000 එන කාලයේදී කේතුමති නම් රාජධානියක් දමදෝතනේ මධ්‍ය මණ්ඩලයේ පහළ වෙනවා. 12 දුණක් දිග 7 දුණක් පළල සත්‍රුවණින් වටවෝ ප්‍රාකාර 7ක් ඇති සත්‍රුවණින් සකස්සෝ කාලකන්ති ඇති කල්ප්‍රෝක්ෂයන්ගෙන් ගහන වූ සත්‍රුවන් මාළිගාවල් සහිත කේතුමති රාජධානී පහළ වෙනවා. සංකනන් සක්කුත රජ කෙනෙක් ඉසුපත් සුදුම් උස ඇති සත්‍රුවන්මයේ දිව්‍යමේ ප්‍රාසාදයක තුම අසක්විති රජ වෙනවා. ඒ කාලයේ මිනිස්යන්ගේ ලැබවෝග කිසිවක් නැත්තේ නෑ. ඒ කාලයේ මිනිස්යන්ගේ බඩගින්නයි බත්මත්යයි වයස්ගත වුණාම වයස්ගත ලක්ෂණ විතරයි රෝග වශයෙන් ඇති වෙන්නේ. ඒ කාලයේ මිනිස්සු බොහොම ඥානවන්තයි. එවාගෙන කලක වේලාවට වර්ෂා පතන වෙන රාත්‍රියේ මැදින යාමේ 15න් පහළ 10න් 10ට 15න් පහළට තමයි වර්ෂා පතන වෙන්නේ. ඒ කාලේ මිනිස්යන් ගොවිකම් බක් කිරීමේ අපහසුතාවක් ඇති වුණේ නෑ. එක මීයකයක් රෝපණය කළ කෙන හට ගන්නා වී කඳුරින් අස්සනු ලැබෙනවා 2200 යාලක්. එවාගේම සොළොස් අමුණක්හා 8,000,000 කියන තරමට මීයක 15 වෙනවා එක ওই පඳුරි. ඒවා බොහොම නිවුදු නැති, එවාගේම දහවියා නැති, හරියට ආදි කාලයේ තියෙන සුවඳක් හල්හා වාගේ හා සමානයි. ඒවා රත්තරන් කලීකත රත්තරන් භාජනයක සමාය උයාගන්නේ. උයාගැනීම සංඥාකන්න දරවා සිවන්නේ නැහැ. මෙනික් ගල් උඩ කිවාම තමයි බතේ දෙන්නේ. මේවා දිව්‍යමය භෝජන වාගේ බොහොම රසමියුරුයි. ඒවා අනුභව කළ මිනිස්සු නිරෝගීව ජීවත් වෙනවා, නැනවත් ජීවත් වෙනවා. ඒ කාලේ ප්‍රාණඝාත ආදී මොනම පාපයක්වත් නැහැ. මස් මාංශ කෑමක් ඇත්තෙම නැහැ. පස්කමක් ඇත්තෙම නැහැ. ඒ කාලේ බොහොම ධාර්මිෂ්ඨ ජන සමාජයක් ඇති වෙනවා. එනිසා ප්‍රමාණාති ප්‍රාන්ත ජනගහනයක් ඒ කාලේ ජම්බුද්දීපයේ ඇති වෙනවා. රාජධානීමේ 84,000ක් පහළ වෙනවා. ඒ සංකනන් සක්විත රජුගාමී අනුගාමික රජදරුවෝ වෙනවා. මේ 90 කෝටි ලක්ෂයක්. ඒ තරම් රාජපිරිසක් ඒ කාලේ ඇති වෙනවා. ඒ සියල්ලෝම මේ සක්විති රජුගාමගේ අනුගාමික තද පිරිසයි. එතුමාගේ නිතර ඇසිරෙන පිරිස ඉස්සය යොදුනක් මානේ නිතර පැතිරේ පවතිනවා. මේ තරම් විශාල සම්පත් ලැබුණේ නිකන් දෙවි කෙනෙක් දීලා නෙමෙයි. මෙතුමාත් මෙතුමාගේ පුතණුව පූර්ව ජාතියක කාශ්‍යප බුද්ධ ශාසනයක අපේ ශාසනයක අතර කාලේ ධමජෝතනේ දුප්පත් බතනී කර්මාන්ත කරන පියමුතු පියපුතු දෙන්නේ මේ දෙන්නා බත කර්මාන්ත කරමින් ගඟක් අයිනේ ඉන්න වෙලාවේ පසේ බුදු කෙනෙකුන් වහන්සේ දැකලා වැඳලා හැවා ස්වාමිනේ මේ පැත්තේ මොකද වැඩියේ පින්නතුනි වත් සමාදන් වෙන්න කාලේ සමීපයි කුටියක් කරවා දෙන දායක කෙනෙක් හොයාගෙන ආවා සාදු සාදු ස්වාමිනේ අපි කුටියක් කරවන අපේ ආරාධනේ පිළිගන්න මැනව කියලා මේ දෙන්න එකතු වෙලා අත්‍යකාලීයෙන් කණු හිතවලා එයාගෙන තමා දන්න හැටියට ආවාස කුටියක් හැදුවා තනකොළේ හැවිලි කරලා කිදුලේ හැවිලි කරලා එවාගේම ආවරණය කරලා ලී දඬුවලින් ඇඳක් හැටියට මැස්ස හදලා කුටුවක් හදලා තුන් මාසයක් වස්සසුවාගෙන දන් දුන්නා තුන් මාස අවසානයේ තුන් සිවුරු පූජා කළා මේම වාර හතක්ම ඒ පසේ බුදුරජාණන් වහන්සේට වස්සසුවාගෙන උපස්ථාන කරන්න මේ දෙන්නට ලැබුණා වාදින් වාද සද්ධා සීල සුත ත්‍යාග ඥාන ගුණ දිනු කරගෙනයි මේ පින්කම සිද්ධ කෙලේ ආජු කෙලවර දෙන්නම දෙවලව උපන්න නලකාර දීපුත්‍රයන් ඇතේ දිව්‍ය ලෝක හයේම සැපවින්ද ඒ අතර පුත්‍ර දේවතාව අවුරුදු අසංඛ්‍ය ආස කාලයේදී මනුලව පහළ වුණා සුරෝකී කියන රජතුමාට සුමේධා කියන රජ බිසවට අගර පුත්‍රව මහාපනාද නමින් පහළ වුණා ඒ මහාපනාද රාජ කුමාරයා චක්‍රවර්ති රාජ්‍යයට පත් වුණා අර දිඹුල් දණ්ඩින් කරවා පූජා කළ කුටිය ආනිසංස බලයෙන් විසුපස්සදුන් උස ඇති දෙගව්වක් දෙගව්වක් දිගපාල ඇති සත්රුවන්මය දිව්‍යමේ ප්‍රාසාදයක් පහළ වුණා ඒ ප්‍රාසාදයේ මවා පෑලි සක්දෙව් රජ්ජුරුවන් යමින් මේ ප්‍රාසාදය අරුදු අසංකේයයක් මෙතුමා චක්‍රවර්ති රාජ්‍ය කරලා බොහෝ දානාදි කුසා ගස් කළාය මධ්‍යවලව උපන්න එතුම අපේ බුදු සසුන කාලයේදී මගධරට භද්ය නගරේ භද්දජේ නමින් සිටු පුත්‍රයෙක්ව එකද තරුණ වයසේ බුදු සසුනේ පැමිණෙව අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර රහතන් වහන්සේ නමක් බාට පත් වුණා උන්වහන්සේ වැඩ සිටියේ ඒ මහාපනාද රජ කාලයේ පරිභව කළ මාලිගාව මතුවානාගකේ සංකනන් සාසිත රජතුමාට ලැබෙන්නේ තියෙන නිසා ගංගානම් ගඟේ පතිත වෙලා පොළොව යට තියෙනවා උන්වහන්සේගේ ඉරිදි බලයෙන් ඒක මතු කළා පෙන්වා බුදුරජාන් වහන්සේගේ නියමයෙන් අයමත්යේ ගංගාවේ තටපත්ති තිබෙනවා එතකොට ඒ අනාගතයේට අර සංකනන් සාසිත රජයේ රජ වෙන්නේ පිතෘ දේවතාවයි එතුමා ඉසේ රාජ්‍යයට පත්වෙන කාලයේ මේ මාලිගාව නැවතත් තමන්ට මාලිගාව බාටපත් වෙනවා ලැබෙනවා ඒ කාලේ සුබ්‍රාහ්මණේ කියන බ්‍රාහ්මණතුමාට ලක්ෂ්මීපිය කියන මෞතුමියට පුත්‍රව අදිත මෙත්තේ බෝසතාණන් වහන්සේ පහළ වෙනවා උන්වහන්සේ අවුරුදු 8000ක් මනුලව ජීවිත සැප විඳිනවා උන්වහන්සේ නිසා පුත්‍රවණ උපදින දවසේදී මාලිගාව සමගම අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වෙනවා උන්වහන්සේ නාග බෝධිය අරහා වැඩ ඉඳගෙන ලෝතුරා බුදු වෙනවා උන්වහන්සේ පැවිදි වෙන දවසේදී වේදාන්ත මේ වේදාන්ත දන්න බ්‍රාහ්මණවරු 84000ක් අනුකමෙද්දෙන් පැවිදි වෙනවා එවාගෙන් තවත් ඉෂිදත්ත පුරාණ කියන බ්‍රාහ්මණ පඬිවරු දෙන්නේ 84000 බැගින් පිළිස පැවිදි වෙනවා එවාගෙන් ජිතමිත්‍ය විජිත කියන තවත් පඬිවරු දෙන්නේ 84000 බැගින් පිළිස එක මහාන වෙනවා එවාගෙන් සිද්ධාර්ථ සංඛය කියන තවත් උපාසකුරු දෙන්නේ 84000 බැගින් පිරිසක් ආසු කරගෙන පැවිදි වෙනවා. තව සුදන සංඝ කියන මේ දෙන්න 84000 බැගින් පිරිස ආරගෙන පැවිදි වෙනවා. මේ වාගේ උපාසකාරු දෙන්නේ 84000 බැගින් පිරිසක් ආසු කරගෙන පැවිදි වෙනවා. මේසා විශාල පිරිසක් මේ මහා බෝසතාණන් වහන්සේ පැවිදි වෙන දවසේ අනුකරෙද්දෙන් පැවිදි වෙනවා. උන්වහන්සේ අර තමන්ගේ අග්‍රමහේසිකා විසින් පිරිනමන ලද චීරකායාසයේ වළඳලා තමයි ලෝතුරා බුදු වෙන්නේ. උන්වහන්සේ ධම්සක් පවත්වන දවසේදී දසදහසක් සත්වලට කහඬින් ඇසෙන්න දේශනා කරද්දී දෙවියන් බ්‍රහ්මයන් අසංඛ ගණනාවක් අමා මහ නිවන් අවබෝධ කරගන්නවා. මිනිසයන් අතරතේ කෝටි ලක්ෂයක් දෙන අරිහත්ත්වයට පත් වෙනවා. අවුරුදු 80,000 කේ සරුවක්යන් වහන්සේ ලොවට ලොවේ ලෝතුරාසෝ බෙදා දෙමින් වැඩ ඉන්නවා. ඒ කාලේ සංකණන් සක්විත රජතුමා තමන්ගේ සියලු සම්පත් දන් දී බුදුසසුනේ තමන්ගේ පිරිස 90,000,000 සමග කැවිදේලා සෞඛ්‍යලස් නසා අරිහත්ත්වයට පත් වෙනවා. මේ ප්‍රවෘතියේ සරුවක්යන් වහන්සේ දේශනා කළේ තුන් කාලේ එක්වා සුකට තුන් කාලයේ පිළිබඳව යථාතත්වේ පාදා දෙමිනුයි. ඊළඟට දේශනා කළා මගේ ශ්‍රාවකයෝ ආයුෂයෙන් වැඩෙන්නත් ඕන, වර්ණින් වැඩෙන්නත් ඕන, සැපයෙන් වැඩෙන්නත් ඕන, භෝගයෙන් වැඩෙන්නත් ඕන, බලයෙන් වැඩෙන්නත් ඕන. මගේ ශ්‍රාවකයන් වැඩිය යුතු ආයුෂ නම් මේ අවුරුදු 100යි 120යි කියන ආයුෂ ප්‍රමාණය නෙමෙයි. දාන සීල භාවනා කුසල් කරන්නටත් සතිපට්ඨාන සතර වඩන්නටත් සමථීපාසනා භාවනා දියුණු කරගන්නටත් ඥාන විඥා මාර්ගඵල උපදවන්නටත් චිත්තසංතානයේ වඩෙන ඡන්ද චිත්තය විරිය විමර්ශා කියන මෙන්න මේ ධර්ම හතරයි වඩන්නේ. මේ ධර්ම හතර වැඩුවා නම් යම් කෙනෙක් ඒ තැනැත්තාට මෙලවත් ආයුෂ වැඩි වෙනවා, පරලෝක වශයෙන් ආයුෂ ඇති ජීවිත ලබනවා. එයින් පමණක් නවතින්නේ වෙනස් නොවන ආයුෂ වෙන්නේ සදාකාලික අමා මහ නිවන සාක්ෂාත් වේලවා. එනිසා මගේ ශ්‍රාමකයෝ ආයුෂයෙන් වැඩෙනු පිණිස මනඵල නිවන දක්වා දියුණු කළ යුතු කුසාංගයන් කිරීමෙහි ඡන්දය, චිත්තය, ධීරිය, විමර්ශාව දියුණු කෙරෙත්වා අනුශාසනා කළා. මගේ ශ්‍රාවකයෝ වර්ණින් වැඩෙත්වා කියා සඳහන් කෙලි. ශරීර වර්ණයවත් ගුණ වර්ණයවත් ගැන නෙමෙයි, ශරීර වර්ණියත් ගුණ වර්ණියත් මේ ජීවිතයේ මතුවටත් ලැබෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි සමාධි සාක්ෂා කරන සීලය සුපරිසුද්ධව ආරක්ෂා කිරීම. යම් කෙනෙක් සීලයේ මනාව ආරක්ෂා කළා නම් මෙලවස් පරලවස් ශරීර වර්ණියෙන්ද පැහැපත් වෙනවා, ගුණ වර්ණියෙන්ද වර්ණවන්ත වෙනවා. එනිසා මගේ ශ්‍රාවකයෝ වර්ණවත් වීම සඳහා සීලවන්ත වෙත්වා අපි අනුශාසනා කළා. එවගේම සැපයෙන් වැඩෙත්වා කියන සඳහන් කරන්නේ දුනේ මේ ගෙවල් දුරුවන් ඉලකඩන් යාන වාහන මිල මුදල් ආදීන් ලැබෙන ආමිස සැපයක් ගැන නෙමෙයි, ආධ්‍යාත්මික වාසියෙන් ලැබෙන නිරාමිස සැපය ගැනයි. නිරාමිස සැපේ නම් සමත භාවනා වඩමින් ආධ්‍යාත්ම සංකානේ උපදවාගන්නේ උපචාර සමාධිය ආර්පණා සමාධි සැපයයි. මේ සැපයේ නිරාමිසයි. ලෝභින් දෝෂින් මෝහින් මිශ්‍ර නොවෙන්නා වූ ඉතාමත්ම පවිත්‍ර වූ සන්තානයක වින්දනය වෙන සැපේකුයි. නිසාමගේ ශ්‍රාවකයෝ ආධ්‍යාත්මික සුවය විඳනු සඳහා ඥාන භාවනා වඩත්වා අනුශාසනා කළා. මගේ ශ්‍රාවකයෝ භෝගින් වැඩෙත්වා කිවීමේ ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහනාදී සම්පත් ගැන නෙමෙයි. භෝගින් වැඩෙත්වා කියන්නේ උපනුපන්තන හිතූ පැතූ සම්පත් ලබා ගැනීමට හේතු වෙන ධර්මතා හතරක් තියෙනවා. ඒ තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණාංග හතර. මේ ගුණාංග හතර යම් කෙනෙක් වඩා වර්ධනය කරන ලද්දේ නම් මෙලොවදී දෙවියන්ට ප්‍රිය වෙනවා, මිනිසයන්ට ප්‍රිය වෙනවා, පරලොවදී දෙවියන්ට ප්‍රිය වෙනවා, මිනිසයන්ට ප්‍රිය වෙනවා. එසා තමන්ට අවශ්‍ය අවශ්‍ය වෙන සෑම උපභෝග පරිභෝග සම්පත්තියක් නොඅඩුව ලැබෙන්න පටන් ගන්නවා. ඒ තමන් බලාපොරොත්තු වන අධිගම ඥානය ලබා ගන්නට මහෝපකාරී වෙනවා. එසා මගේ ශ්‍රාවකයෝ භෝග සම්පන්න ලැබෙන පිණිස මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වඩත්වා අනුශාසනා කළා. තුන්වන, හතරවන, පස්වන දේශනා කළේ මගේ ශ්‍රාවකයෝ බලයෙන් වැඩෙත්වා. මෙතන කාය බලයවත්, ධන බලයවත්, පරිවාර බලයවත් වෙනත් වෙනත් බලයක් නෙමෙයි. මෙතන බලය නමින් දේශනා කළේ ප්‍රඥා බලයයි. සුඛමේ ඥානේ, චින්තාමේ ඥානේ, භාවනාමේ ඥානේ කියන තුන් ආකාර ප්‍රඥාවෙන් අරිහත් මාර්ගඥානයේ දක්වා වැඩි යුතු ප්‍රඥාව මෙතන බල ධර්මයේ ඇටියට හඳුන්වන. මේ ලෝකේ යටපත් කරන්නේ මේ මහා බලයක් තියෙනවා. ඒකට කියනවා මාර බලය කියලා. කවරෙදී මාර බලයක්ද? ක්ලේශ මාර බලය, පංච උපාදානස්කන්ධ මාර බලය, අභිසංස්කාර මාර බලය, දිව්‍ය පුත්‍ර මාර බලය සහ මත්තු මාර බලය කියලා මාර බල ධර්ම පහක් තියෙනවා. මේ මාර බල සියල්ල විදමනී කරන්නට යටපත් කරන්න තියෙන එකම බලය තමයි ප්‍රඥා බලය. නිසා මගේ ශ්‍රාවකයෝ මේ පංචවිද මාර බලය ජයගැනීම සඳහා, අභිභවනය කිරීම සඳහා, ඕම් පරිදවා නිවන් මග යාම සඳහා ප්‍රඥාව වඩත්වා කියලා අනුශාසනා කළා. එසේ අනුශාසනා කරමින් නැවතත් දේශනා කරනවා මහණෙනි, තමාම තමාට පිහිටක් කරගනිත්වා, ධර්මයේ තමාට පිහිටක් කරගනිත්වා, අන්සන්නක් පිහිටක් නොපතත්වා, තමාට තමා පිහිට කර ගැනීම නම්, ධර්මයේ තමාට පිහිට කර ගැනීම නම් සතිපට්ඨාන සතර වැඩීමයි. මේ සතිපට්ඨාන සතර වඩනවා නම් පියාසතු ගොදුරු බීමේ හැසිරීමකුයි. පියාසතු ගොදුරු බීමේ හැසිරෙනවා නම් කෙලෙස් මරුක ඉඩක් ලැබෙන්නේ නැත, සිදුරක් ලැබෙන්නේ නැත. එවාගේම කුසල ධර්මයන් මනාව සමාදන්ව පිහිටීමෙන් ලෞකික ලෝකෝත්තර පුණ්‍ය ඵලයේ වර්ධනය වේ කියන එකයි නැවත වරක් පහදා දෙමින් මේ දේශනේ නමහම් කරන්න සෝදානම් වුණා. ඒ අවස්ථාවේ චිත්ත ප්‍රසාදයෙන් ධර්ම ශ්‍රවණී කලා වූ ගිහි පැරි පිරිසාතුරින් සෛනි පිරිසාතුරින් විශුදාසක් භික්ෂූන් වහන්සේලා සියෝ පිළිසිම් ඥානාන ලාභීව අරිහත්තයට පත්වී වදාලා දස සිටියාව මනුෂ්‍යයන් අතර දෙවියන් අතර අසූහාර දාසකට වැඩි පිරිසා සෝවාන් සකදාගාමි අනාගාමි යනේ මාර්ග පරදා ධර්මයන් අනුව නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්ට යෙදුනා. මෙතන සඳහන් වෙනවා මේ ගෝතේ හැසිරෙන්නේ කියන වචනයක්. මේ ගෝතේ හැසිරෙනවා කියන එකේ තේරුම නම් සරුවඥන් වහන්සේ සතු ගෝතරයයි. සරුවඥන් වහන්සේ තමයි මෙතන පියාණන් වහන්සේ නමින් හඳුන්වන්නේ. ඒ පියාණන් වහන්සේගේ ගෝතර භූමිය තමයි සතිපට්ඨාන සතර. මේකට නිදසුනක් වශයෙන් සංයුක්ත නිකායේ සතිපට්ඨාන සංයුක්තයේ දැක්වෙන වැදගත් පාඩමක්. ඒ කියන්නේ කුඹුරේ සීසාන කීකට අතර ජීවත් වෙන වී කුරුල්ල ඉන්නවා. ඒත් අන්න කියනවා ලටුකිකා සතුනිකා කියලා පාලියෙන්. ලටුකිකා සතුනිකා කියන්නේ ඇත්තට සාමාන්‍යයෙන් කියනවා කැටකිරිල්ල කියලා. කැටකුරුල්ලා කැටකිරිල්ලි කියන්නේ වී කැට අස ජීවත් නිසා කැටකුරුල්ලා කැටකිරිල්ලි කියනවා. අපි සිංහලින් කියනවා වී කුරුල්ලෝ කියලා. මොකද කුඹුරේ ජීවත් වෙන නිසා. ඒ කුරුල්ලා වගේ වී ඇට කාල ජීවත් වෙන වී කුරුල්ලා. මෙවැනි කුරුල්ලේ කොරණා කද අවුව තපිමින් හිටියා උදෑසනකදී. සපුනාගියේ කියන උකුස්සෙක් වේගෙන් ඇවිල්ලා මේ වී කුරුල්ලා ගහගත්තා. මේ වී කුරුල්ලා විලාප කියන්න පටන් ගත්තා. මගේ අවාසනාව, මගේ කාලකන්නිකම, මගේ පියා සතු දෙමිනි පියාණන් මට මේ සතුරාට මුණ ගැහෙන්නේ නැහැ නේ කියලා විලාප කිව්වා. එතකොට මේ මාන්නාදික උකුස්සයා කිව්ව තමන්ගේ පියා සතු දෙම කුණේද? කුඹුරේ සීසාන් ලද සීකැට අතරයි කිව්වා. ආහෙනම් නිදහස් කරන්නම් ගිහින් වාඩි වෙන්න, එතෙන්දිත් මගේ නිදහස් නැති බව තේරුම් ගන්න පුළුවන් කියලා අතහැරියා. මේ වී කුරුල්ල ඇවිල්ලා අර කුඹුරේ සීසාන් ලද නැති කැටයක් උඩ වාඩි වෙලා උකුස්සාට අභියෝගයක් කළා. දැන් ඉතින් රජා එන්නයි කිව්වා. සැබවින්ම මේ උකුස්සා මාන්නාධිකයි. ඔහු බොහෝම වේගින් අහසේ තුන් හතර සැරයක් භ්‍රමණය වෙලා කැරකිලා දීපල වේගෙන් පාත්ුණා මේ වී කුරුල්ලා දැනගන්නට. වී කුරුල්ලා තේරුම් ගත්ත දැන් ඉතාම සමීපයි කියලා සනිකල නැති කැටේ අස්සර රිංග ගත්තා, අතර රිංග ගත්තා. මේ මොහොතේදී අපි වේගයෙන් බැහැගෙන අපේ උකුස්සාට වේගය දරා ගන්න බැරුව අර නැති කැටේ වියලිච්ච නැති කැටේ ඇපිලා පපුව තනිලා මැරී වැටුණා. මේ කුරුල්ල එළියට ඇවිල්ලා මෙහෝගේ ඇඟ උඩින් ඉඳගෙන කියනවා, මගේ පියා සතු දෙමින් ඇසුරු නිසා මම අද මේ සතුරාගෙන් ජයගත්තා කියලා. මේක නිදසුන් කෙනේ සරුවඥන් වහන්සේ වැඩගත් පාදමකටයි. බෞද්ධ වශයෙන් නිතර සලකන්නේ පියාණන් වහන්සේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ. බෞද්ධයාට මේ මෙදම තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ සතිපට්ඨාන භූමිය. මේ සතිපට්ඨාන භූමිය හැසිරෙනවා නම් නිරතුරුව මේ කෙලෙස් මායාවට අල්ලා ගන්න බැරි වෙනවා. යම් හේකින් සතිපට්ඨාන භූමියෙන් ගෙන් වෙලා නිදන්නේ ඉන්නකොට තමයි කෙලෙස් මායාවෙන් ගහගන්නේ. කෙලෙස් මායාව කියන්නේ එක්කෙනෙක් නෙමෙයි, පරිවාරය ඉන්නවා 1500ක පිරිසක්. එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවෙනි වන්නේ නැහැ. ඒවා සියුම් වශයෙන් එනවා, ඕලාරික වශයෙන් එනවා, නොයෙක් මුහුණු වලින් රවට්ටගෙන එනවා. අයිල්ලා දෙල්ලෙන් මල්ලා ගන්නවා. මේදී කෙලෙසුන්ගෙන් ආරක්ෂාව නොපිණිස නිතරම අපේ ජීවත් වෙන්නට ඕනෑ සරුවඥන් වහන්සේගේ ඉඩම නැමැති සතිපට්ඨාන භූමියෙහි. එසේ භූමිය හැසිරෙනවා නම් ඕනම කෙනෙක් ගිහි හෝ පැවිදි හෝ මේ කෙලෙස් මායාවේ දඟට අහුවෙන්නේ. කෙලෙස් මායාව අපේ බොටු අල්ලගෙන මිදිතන්නේ නැහැ. කෙලෙස් මායාව අනිත්‍යම අපව දෙල්ල මිරිකලා ලේ ගොන්දා ඉන්නේ. ඒ කියන්නේ අපව ඝාතනය කරනවා. මොනවාද ඝාතනය කරන්නේ? අපේ සති සමාධි ඥාන සියල්ල ඝාතනය කරනවා. ඒකෙන් අපි හැමදාම සොහොන් පිටින් ඉන්න ඇතු බවට පත් වෙනවා. මේක නිසා සංසාරයේ ජරා මරණ ආදීට පත් වීමට හේතු වෙන මේ කෙලෙස් මාර්ග අනුව වෙන්නේ නම් නිරතුරුව සතිපට්ඨාන සතර වැඩි යුතුයි කියන එක මේ නිරසුණින් සාරවත්යන් වහන්සේ පහදා දුන්නා. දැන් අපි සලකා බලමු කොහොමද අපි සතිපට්ඨාන සිහින් ඉන්නේ කියලා. දැන් මේ සිල් පිරිසිදු දවසේ ඉන්නේ සීලයක පිහිටලා. මේ සීලයේ පිහිටලා ඉන්න දවසේ නම් ගෙදරින් මිත් වෙලා ගෙදර තියෙන වැඩ කටයුතු වලින් වෙන් වෙලා භූමියේ තන්පත්කමකින් ඉන්නවා. ඉතින් මේ දවස පුරාම අපේ පියවරක් ගානේ වැඩෙන්නේ සතිපට්ඨාන. ඒ කියන්නේ ආනාපාන සතිය වැඩුවත්, බුදුගුණ වැඩුවත්, මෛත්‍රී වැඩුවත්, පිළිකුල් භාවනා වැඩුවත්, මරණ සතිය වැඩුවත්, විදර්ශනා වැඩුවත්, හැම තැනකදීම අපේ සිතේ වැඩෙන්නේ සතිපට්ඨාන සතර. මේ සතිපට්ඨාන සතර වැඩිීමේදී එක මෙදියාවක් නියමිත නැහැ. ආනාපාන සතිය වැනි සමාධි භාවනාවක් පුහුණු වීමේදී නම් එක මෙදියාවක් අවශ්‍ය වෙනවා. නිශ්චල ඉරියව්වක් අවශ්‍ය වෙනවා. නමුත් ඒක හොඳින් ප්‍රගුණ වෙලා වශී භාවයට පත් වුණා නම්, ධ්‍යාන භාවයට පත් වුණා නම්, සතර ඉරියව්වේමත් පුළුවන් වෙනවා සමාධි භාවනාවෙම ගත කරන්නට. නමුත් ජීවි ජීවිතයක් ගෙවන්නේ කොට එතනම විවේකයක් ලැබෙන්නේ නැති බව කාරුත් දන්නවා. එනිසා ජීවි ජීවිතයක් ගෙවන බෞද්ධයන් විසින් තමාගේ සිතේ නිරන්තරයෙන් සතිපට්ඨාන වැඩෙන හැටි ගැන පුහුණුවක් ලබන්නට ඕනේ. ඒ සඳහා කළ යුතු වන්නේ අවදීන් සිටීමයි. නිදසුනක් වශයෙන් අපි ගනිමු නමස්කාර පාඨය. නමස්කාර පාඨය උදේ පටන් ගන්නවා දැන් ඉඳිට යනතුරු දවසේ වැඩ කරද්දී නමස්කාර පාඨයකින් කියවෙතියම වැඩ කරනවා. මේ නමස්කාර පාඨයෙන් කුමක්ද කරන්නේ? දෙවියන්ට යදීමක් නෙමෙයි. නමස්කාර පාඨයෙන් කරන්නේ බුද්ධානුස්සති භාවනාවක්. මේ නමස්කාර පාඨයේ තියෙන විශේෂ බුද්ධ ගුණ තුනක් භගවතු අරහතු සම්මා සම්බුද්දස කියේ. මේ බුද්ධ ගුණ එකක් එකක් ගන්න වැටෙන්න පටන් ගන්නවා නිතර නිතර හිතේ ආවර්ජනා කිරීමේදී. තමන්ගේ හැම කටයුත්තකදීම නමස්කාර පාඨයෙන් ගත කරනකොට අපේ සිතේ වැඩෙන්නේ සතිපට්ඨාන භාවනාවක්. කොහොමද වැඩෙන්නේ කියන එක තේරුම් කරගන්න වටිනවා. නමස්කාර පාඨයේ හිතින් කියවන්නේ කුසල් සිතින් කුසල් ජවන්සිතකින්. වචනින් හරි හිතෙන් හරි මේක කියව කීවා ඉන්නකොට අපේ සිතේ ජවන වීති වශයෙන් මනෝද්වාරික කුසල චිත්ත වීති පහළ වෙනවා. මේ කුසල ජවන සිතක් සිතක් ගානේ සිදුවෙන්නේ බෝධිපාක්ෂ ධර්මයන් සිතේ වර්ධනය වීමයි. ඒ මුල් තැන ගන්නවා සතිය. ඒ නිසා මේ සතිපට්ඨාන හතර බෝධිපාක්ෂ ධර්මයන්ගේ මුලකෙන තියෙන්නේ සතිය. මෙන්න මේ සතිය අපේ අර නමස්කාර පාඨයේ ඔස්සේ නිතර පවතින අවදීන් තියෙනවා. ඒ සතියේ ඒ කුසල් ජලන් සිතක් ගානේ පහළ වෙනකොට එතන තියෙනවා තමන්ගේ කයින් කරන ක්‍රියාවන් සතියෙන් කෙරුණා. අන්න කායානුපස්සනා සතිපට්ඨානයයි. ඒ කුසල් සිතින් ඉන්න වෙලාවෙක සොම්නස්සාගතව හෝ උපේක්ඛාසාගතව කුසල් සෝමේ වේදනාවකින් පවතිනවා. ඒක සතියෙන් යුක්ත වෙන බැවින් අන්න වේදනානුපස්සනා. ඒ කුසල් සිතේ සතියෙන් යුක්තයි. අන්නේ චිත්තානුපස්සන. ඒ කුසල් සිතේ ඉතිරි ඡායසික ධර්ම 31. ඒ ඡායසික ධර්මයන් සිහියෙන් යුක්තයි. ඒක ධම්මානුපස්සන. එතකොට කුසල ජවනයක් ජවනයක් ගානේ සිද්ධ වෙන්නේ නමස්කාර පාඨයේ හිතින් වචනින් කියද්දී මනෝද්වාරික වශයෙන් ජනිත වෙන කුසල චිත්ත දීපවල චිත්තක්ෂණයක් ගානේ සතිපට්ඨාන සතර වැඩි දියුණු වීමයි. මෙන්න ගෝචරයේ ඇසිරීම. අපි තිසරණ පංචශීල තිසරණ ආදී වස්තු මඟ සීල නීත්‍ය වශයෙන් රකින්නවා කියන බෞද්ධයෝ. එහෙමනම් මේ තිසරණයේ පිටින් කියව කීවා 16 වැඩ කරනවා. ඒ පිටින් කියව කීවා හෝ වචනින් කියව කීවා 16 වැඩ කරද්දී හැම ජලන්විතා ගාමීන මේ විදිහටම සතිපට්ඨාන හතර වැඩෙනවා. ඒ සඳහා අමුතු සතියක් වේදම් වන්නේ කාලය අපතයන්නේ වැඩ පාළුවන්නේ නැහැ. කරන වැඩ බොහොම සිහියෙන් කෙරෙනවා. එවාගේම වැඩි වේලාවක් කරන්න ඕන නැත. කෙටි වේලාවකින් කරන්න තරම් හිතේ ශක්තිමත් වෙනවා අවදින් ඉන්න හිතක් නිසා. එවාගේම තමා සමාදන් වන ශික්ෂාපද හිතින් කියව කීවා 16 වැඩ කරනවා. එතකොට තිසරණී හිතින් කියව කීවා වැඩ කිරීමේදී බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති මානසික වශයෙන් හිතේ මනෝද්වාරික කුසල චිත්තයේ වේති වශයෙන් වැඩෙනවා. ශික්ෂාපද හිතින් කියව කීවා 16 වැඩ කරද්දී හැමවිටම සීලානුසති භාවනාවක් හිතේ වර්ධනය වෙනවා. මේවා සියල්ලම සිද්ධ වෙන්නේ කුසල් සිතින්. ඒ කුසල් සිතේ ජවන් සිතක් ගානේ සිදුවෙනවා මේ කෙන සතිපට්ඨාන සතර. එතකොට අපි හැම වෙලාවෙම ගෝචරයේ හැසිරුණා වෙනවා. සරුවඥන් වහන්සේට අයිති ඉඳ මේ හැසිරුණා වෙනවා. එයා මේ සමා කැමති කැමති භාවනාවක් ගන්නවා. බුද්ධානුස්සතිය හරි මෛත්‍රී හරි අසුභ හරි මරණ සතිය හරි කැමති කැමති භාවනාවක් දවසේ වැඩ කරන කාලය තුල භාවිතා කරනවා. මේ හැම වෙලාවෙම තමා ගත කරන්නේ සතිපට්ඨාන සතර ඇතුළේ. මේක තමා තේරුම් කරගත්තාම අපට වටහා ගන්න පුළුවන් මොනතරම් යහපත් පිළිවෙතක්ද, මොනතරම් සරල පිළිවෙතක්ද, මොනතරම් සත්‍යදායක පිළිවෙතක්ද කියන එක තේරුම් කරගන්න පුළුවන්. බොහෝ දෙනෙක් අද හොඳ බෞද්ධයන් වශයෙන් හිටියත් අසහනින් කාලේ ගෙවන්නේ, ඉතින් වික්ෂේපයෙන් කාලේ ගෙවන්නේ මේ වාගේ පුහුණුවක් නැති ක්‍රම නිසායි. මේ වාගේ ඉතින් පුහුණුවක් දෙනවා නම් කිසිම වේලාවක ඉතින් දුකක් ගොම්නසක් වෙන්නේ නැහැ. දුකක් ගොම්නසක් වෙන අරමුණේදී පවා සතිපට්ඨාන සිහියෙන් ඒවාට මුහුණ පාලා ඉතින් සනසිල්ලෙන් ගත කරන්න පුළුවන්. බයක් ඇති ගැනීමක් වෙන අරමුණේදී පවා මනා සිහිනුවණින් ඉවසීමෙන් ඒවාට මුහුණ පාන්න සමත් වෙනවා. එවගේම රාගයක් මෝහයක් ඇති වෙන්න තියෙන අරමුණේදී එවැනි කෙලෙස් එකක් පහළ වෙන්නේ නැතුව ඒ අරමුණේදී මනස සිහිනුවණින් තනසෙන්නේ හිත පවත්වා ගන්න පුළුවන් වෙනවා. එවගේම තරහ යන අරමුණක් ආවා නම් තරහ ගන්නේ නැතුව හැමෙලෙම මෛත්‍රී සිතින් මනස සිහිනුවණින් ඒ අවස්ථාවෙක ප්‍රෝමේ පවත්වා ගැනීමට සමර්ථ වෙනවා. මේ ආදී වශයෙන් දහසක් උපක්ලේශයන් එන්න තියෙන වෙලාවලදී ඒ උපක්ලේශයන් අපේ හිතේ පහළ නොවි අපේ හිත නිතරම පිපුණු නෙළුම් මලක්, මා නෙළුම් මලක්, දෑසමම් මලක් වගේ ප්‍රසන්නව සුවඳවත් විහිදෙන සුවඳ විහිදෙන හිතක් හැටියට පවත්වාගෙන යන්නට මේ විදිහට මනසිකාරී හේතු වෙනවා. ඒක තමයි සරුවඥන් වහන්සේ දේශනා කළ පියාසතු ඉඩම. මේ පියාසතු ඉඩමේ ඇතුළෙන්ද ඇතුළෙන්ද දවසෙන් දවසේ දවසින් දවසේ තමන්ගේ ආධ්‍යාත්මික සංකානයෙහි සතිපට්ඨාන සතර මුල් කොට ඇති බෝධිපාක්ෂි ධර්ම සියල්ල හිතේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේ සඳහා දවසින් දවසේකේ ගුණධර්මයේ සතිපට්ඨානාදී බෝධිපාක්ෂි ධර්ම වැඩෙන්න වැඩෙන්න තමන්ගේ ආත්ම සංකානයෙහි හේතු ධර්මයන්ගෙන් ඈත් වෙවි චිත්ත සංකානයේ පිරිසුදු වෙවි පවතිනවා. චිත්ත සංකානයේ පිරිසුදු වෙන්න වෙන්න අර බෝධිපාක්ෂි ධර්මයන්ගේ ශක්තිය වැඩි දියුණු වෙනවා. මේ බෝධිපාක් ධර්මයන්ගේ ශක්තිය වැඩි වුණු වීම නිසා සරුවඥන් වහන්සේ දේශනා කළ පංචමහා ආනිසංසය දැක ගන්න හැකි වෙනවා. තමන්ගේ సంతානෙහි ආයුෂ වැඩි වෙනවා. තමන්ගේ సంతානයේ වර්ණ සම්පත්තිය වැඩි වෙනවා. තමන්ට ආධ්‍යාත්මික නිරාමිස සැපේ වැඩි වෙනවා. එවගේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණ වර්ධනය වෙනවා. චින්තාමේ, සුතමේ, භාවනාමේ ඥානෙද වැඩි දියුණු වෙනවා. මෙලොව වශයෙන් මේ පංචානිසංස වැඩි දියුණු වීම නිසා මේ ජීවිතයේ සතර මඟ ඵල නිවන් නොලබුණා නම් මතු භවයකදී එසේ සතර මඟ ඵල නිවන් සුවසේම සාක්ෂාත් කර ගැනීමට මේ ධර්මස්කන්ධ පෝෂණය කිරීම උපනිශ්‍රේ වෙනවා. ඒක නිසා අප විසින් කළ යුතු වන්නේ මේ වාගේ දවසක් දෙකක් නැත්නම් සතියක් දින 14ක් නමුත් මින් වෙලා මේ වගේ භාවනා පුහුණු වෙලා තමන්ගේ නිවෙස් වලදී තමන්ගේ රාජකාරි වලදී පවා සතිපට්ඨාන හතර වැඩෙන හැටියට පුරුදු කරගෙන යනයි. එයින් අපි ගත කරන විනාණයක සක්කරේ කාලේ වටිනාකම දෙක කියන්න බැරි වෙනවා. එක ජවන්විතක ශක්තිය කල්ප කෝටි ගණන් සංසාරේ පිට කරලා අමාම නිවන සමීප කර දෙනවා. එවගේම දැන් මේ සිදු කරන කුසල ධර්මයන්ගේ ශක්තිය ඒ විදිහට අපට පිහිට වෙන බැවින් අපි ජවන් සිතක් සිතක් ගානේ චතුරාර්ය සත්‍ය අවබෝධයට සමීප වෙනවා. ඒ කෙසේද කියනවා නම් මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගන්නට ඕන. ඒ කියන්නේ අපේ කුසල ජවන්යක් ජවන්යක් ගානේ මේ සතිපට්ඨාන හතර වැඩිනවා වගේම ආදී අෂ්ටාංගික මාර්ගයේ අංග වැඩෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රධාන කොට ඇති බෝධිපාක්ෂාන 37 ගඩිනවා. දැන් අපි මේ වෙලාවේ සලකා බලමු මේ බණ අහනවා. මේ බණ කියනවා මේ මොහොතේදී අපේ සිතේ ලැබෙනවානේ මාර්ගාංග පහක්. ඒ මොනවද? දැන් අපි බණ අහන්නේ සොම්නස්සාගත නනවා සිතකින් නම්. බණ කියන්නේ සොම්නස්සාගත නනවා සිතකින් නම්. එතතින් තියෙනවා චිත්තචෛතසික ධර්ම 34ක්. ඒ මොනවාද ධර්මතා 34? පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මනසිකාර නමින් සර්ව චිත්ත සාධාරණ 7යි. විතරක විචාන අධිමෝක්ඛ විරිය චේත ඡන්ද නමින් ප්‍රතිඤ්ඤ කායයි 13යි. සද්ධා සති නියොත්තප අලෝභ අදෝස සතර මාර්ගතතා කියලා 7යි. ඊළඟට කාය කස්මදි චිත්ත ප්‍රසාදි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාදුඤ්ඤතා චිත්ත පාදුඤ්ඤතා කාය උජ්ජකතා චිත්ත උජ්ජකතා කියලා අතන 12යි සියල්ල එතන 19යි 13යි 32යි. ඊළඟට පඤ්ඤා ඉන්ද්‍රියයි 33යි සිතයි 34යි. මෙන්න මේ ධර්ම 34 ඇතුලේ තියෙන පින්නතුනි මාර්ගාංග පහක්. ඒ 34 ඇතුලේ තියෙනවානේ අපි මේ බණ අහන්නේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශන ලද සුවිසුද ධර්මයක් කියලා අපි හිතේ පැහැදීමෙන් අහනකොට එන් යෙදෙන පඤ්ඤා ඉන්ද්‍රිය සම්මාදිට්ඨියයි. එවැගේම අපි නිවන් පතාගෙන මෙත්තා කරුණා වෙත ගුණේ හිතේ ගුණ දරාගෙන කුසල සිහිමේ කුසල විතරයෙන් ඊට සරන් දෙනවා. අන්නේ සම්මා සංකල්පනාවයි. මේ බණ අසන බණ කියන අපි දෙපාර්ශ්වයේම මේ ජවන් හිතා පිටා ගානේ නූතං අකුසල් නූපදී යනවා. උපන් අකුසල් යටපත් වෙනවා. නූපං කුසල් උපදිනවා. උපන් කුසල් වැඩෙනවා. මේ සඳහා අපි සිතේ දෙන වීරිය සම්මා සත්‍යමේ සම්මා වායාමයයි. ඊළඟට මුලින් සඳහන් කළා තේන දැන් අපි වාඩි වෙලා මේ බණ කියනවා. බණ අහනවා සිහියෙන්. එතකොට කායානුපස්සනාවයි. දැන් බණ අහන බණ කියන වෙලාවෙහි සොම්නසින් හෝ උපේක්ෂාවෙන් පවතිනවා. ඒ සිහියෙන් යුක්ත දවින් වේදනානුපස්සනාවයි. බණ අහන බණ කියන සිත මේ මොහොතේ සිහියෙන් යුක්තයි. ඒක චිත්තානුපස්සනාවයි. ඒ සිතේ ඉතිරි චෛතසික ධර්ම සියල්ල සිහියෙන් යුක්තයි. එය ධම්මානුපස්සනාවයි. මේ සතරාකාර සිහිය සම්මා සති මාර්ගාංගයයි. මේ මොහොතේදී අපි දෙපාසියෙම සිතේ කාමච්ඡන්දයක් පහළ වෙලා නැහැ. ව්‍යාපාදයක් නැහැ. තීන මිද්‍යාවක් නැහැ. උද්ධච්චයක් කුක්කුච්චයක් නැහැ. විචිකිච්ඡාවක් නැහැ. එහෙමනම් අපේ මේ මොහොතේ සිතේ පහළ වෙන්නේ බණ කියන්ටත් බණ අහන්නත් කුසල විචාරකය. කුසල විචාරය, කුසල ප්‍රීතිය, කුසල සුඛය, කුසල ඒකාග්‍රතාව. මේ ධර්මතා පහෙන් යුක්ත මේ ඒකාග්‍රතා චෛතසිකය සම්මා සමාධියයි. දැන් මේ බණ අසන කියන අපි දෙපාර්ශ්වයකම ඇති වෙන්නේ මෙන්න මේ මාර්ගාංග පහයි. එවැගේම ධර්ම දේශනා කිරීමේදී ඉතින්දී මාර්ගාංග හයක්ම එක්කාස වෙනවා. ඒ කියන්නේ බණ කියන කොටේ මුසාවාදයෙන් තොර, කේලමින් තොර, පරසබසින් තොර, ඉස්බසින් තොර වචන මේ පිට කරන්නේ. එතකොට මේ වචන ප්‍රකාශ කිරීමේ චේතනාව අර පංච සතරාකාර වාග් දුක්ඛරිතින් තොර වූ විතර්කමේ විරති චෛතසිකය දෙකකට වෙනකොට ඒක සම්මා වාචා මාර්ගාංගයයි. පින්තුන් නමස්කාර කියන සාදු කාර්යනේ තුබටත් මේ සම්මා වාචා මාර්ගාංගයේ වැදෙනවා. තාදුර සලකා බැලීමේදී බණ කියන දේශකයන් වහන්සේ බණහන පින්තුන දැන් කය සංවර කරගෙන සිහියෙන් කය අසුරවාගෙන ඉන්න. එතකොට මේ කයින් ප්‍රාණඝාතයක් නෑ, අදින්නාදානයක් නෑ, මිත්‍යාචාරයක් නෑ. කුසල චිතින් යුක්තවයි මේ කායික ක්‍රියාවේ ඉරියව් පැවැත්වීම සිද්ධ වන්නේ. ඒක සම්මා සම්මන්තියයි. දැන් මේ මොහොතේ අපේ ජීවිතයේ පවතින්නේ පිරිසිදුයි. අපේ පිරිසිදු සිතින් යුක්තව පවත්නා මේ ජීවිතයේ ඇතිවන්නා වූ විරති චෛතසිකේ සම්මා ආජීවයයි. මේ තුනේ කිහිපේ පහළවන්නේ නෑ. වෙන වෙන සිත්වලයි පහළවන්නේ. නිසා මේ සිත් චෛතසික ධර්ම තුනේවත් මාර්ගාංග තුනේ වෙන වෙන සිත්වල පහළ වෙන බැවින් ලෞකික කුසල දෙක එකවර මාර්ගාංග 8ක් පහළවන්නේ නෑ. වැඩිම ගාන 6යි. මධ්‍යම ගාන 5යි. අඩුම ගාන 4යි. දැන් එතකොට මේ මාර්ගාංග වැඩිමින් අපි සිද්ධ කරනවා ආ කර්ම 4ක්. මාර්ගාංග පහ වැඩිීමේදී දැන් මාර්ගාංග 8ම වෙන වෙන සිත්වලින් වැඩින බැවින් මාර්ගාංග 8 වැඩිීමේදී අර මුලින් සඳහන් කළ බෝධිපාක්ෂාරම 34 මේ සිතේ වැඩෙනවා. සතිපට්ඨාන අතර එතන තියෙනවා. සම්‍යක් ප්‍රදාන අතරම සම්මා වායාම කියන වචනින් කියවෙනවා. ඊදිපාද අතරත් මෙතන තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. බල ධර්ම පහක් තියෙනවා. බොජ්ජංග 7ක් මෙතන තියෙනවා. එතකොට මේ බෝධිපාක්ෂාරම 37 සිතේ වැඩෙන්නේ වැඩෙන්නේ එක එක ජවන් සිතක් සිතක් ගානේ අපි ගෝචරයේ හැසිරුණා. ගෝචරයේ හැසිරීම නිසා අපට ඒ හේතුවෙන් කල්ප කෝටි ගණන් ඈත අනාගතයට යන්න කියන පංච උපාදානස්කන්ධ දුක්ඛ පරම්පරාව කෙටි වෙනවා. අන්න දුක්ඛානි සත්‍ය අවබෝධයට අපි සමීප වෙනවා. කල්ප කෝටි ගණන් ඈතට මේ ආත්ම භාව සංඛ්‍යාත පංච උපාදානස්කන්ධයේ ගෙනියනු ලැබෙන තෘෂ්ණා ප්‍රධාන කොට ඇති සමුදය සත්‍යය තුනී වෙනවා. මෙන්න සමුදය සත්‍ය අවබෝධයට සමීප වෙනවා. කල්ප කෝටි ගණන් සංසාරයේ දිගට යන මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ ධර්මයේ කෙටිමීමෙන් නිවනට සමීප වෙනවා. ඒක නිරෝධ සත්‍යයක සමීප වීමේ ආසන්න වීමේ අවස්ථාවයි. එවාගේම කල්ප කෝටි ගණන් සංසාරයෙන් ගත කරන්න සිදුවෙන්නේ හිතේ නොයැදීම එවත් මාර්ගාංග නොයැදීම දැන් චිත්තක්ෂණයක් ගානේ වැඩෙන බැවින් අපි මාර්ග සත්‍ය අවබෝධයට සමීප වෙනවා. එනිසා අපි අනාගතයට යන්දාසක රාත් වෙලා පසේ බුදු වෙලා ලෝකුරා බුදු වෙනවා නම් ඊට කලින් අපි මේ චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයෙන් බෝධිපාක් ධර්මයන් සිතේ වැඩමින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සපුරමින් චතුරාර්ය සත්‍ය ආදී අවබෝධයට සමීපමින් තමයි පිනගන්නේ චිත්තක්ෂණයක් ගානේ. එනිසා අපට යන්දාසකදී මේ උත්තරීතර ආර්ය සත්‍ය අවබෝධ වන තුරු අනිවාර්යෙන් සිටුවත් නොහැටුවත් දිව්‍ය ලෝකයට, බමලෝකයට, මනුෂ්‍ය ලෝකයට යන්න සිදු වෙනවා. නමුත් නිවන් සත්‍යාගෙන කුසල් කළ බැවින් දෙව්ලෝ, මනුලෝ, බමලෝ රැඳෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, මුලාවන්නේ නැහැ, පැටලෙන්නේ නැහැ, මුසපත් වෙන්නේ නැහැ. එනිසා ලැබෙන සෑම සම්පත්තියකදීම තමන්ගේ సంతානයේ නිර්වාණගාමිනී ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියේ පවතිනද හිතේ ඡන්ද චිත්ත විරීමී මනසා පහළ වෙනවා. ඒක නිසා අපි භවයෙන් භවයට ගිහිල්ලා කවදා හරි ගජකල් නොගිහිල්ලා මේ ආත්ම සංකානේ බෝධිපාක් ධර්මයන් සම්පූර්ණ වූයේ නම් එදාට මේ කියන දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කළේ ගාමීන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සතර මඟ ඵල පිළිවෙලින් අජාතියගේ අම්යාගේ අමෘත අසංකත ධාතු සංඛ්‍යාත අමාමහ නිවන සාක්ෂාත් කරගන්න සමත් වෙනවා. එයිසා සරුවඥන් වහන්සේ එදා මේ චක්‍රවර්ති සිංහනාද සූත්‍රානුසාරයෙන් දේශනා කොට වදාළේ ප්‍රධාන උපදේශයේ තමයි පියාණන් වහන්සේ සතු මේ ගොදුරු බිමේවත් ඉදම නම් වූ සතිපට්ඨාන භාවනාව යෙදෙත්වා කියන අනුශාසනාවයි. අද මේ දවස පුරා තමා විසින් සීලයක පිහිටා සමති උපාසනා භාවනා වදමින් යම් බඳු ධර්මස්කන්ධයක්, පුණ්‍යස්කන්ධයක්, පාරමිතාස්කන්ධයක් රැස්පත් කර ගන්නා ලදන ශාසන ආරක්ෂක ලෝකපාල ආත්මාරක්ෂක දිවිරාජ මණ්ඩලයේ මෙපින් අනුමෝදන්ව දිව්‍ය ආශ්‍රයයෙන් වැඩි දියුණු වී බුදු සසුනේට, ලක්දිවට, බෞද්ධ ජනතාවට මේ පින්ව සමකද සමපිරිසකද දේව ආරක්ෂාව සලසා දෙත්වා, සීල සත්වෝ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, පෙරුවන් සරණ යෙත්වා, නිවන් මඟ ගමන් කෙරෙත්වා, ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා, මෛත්‍රීන් පින් පමුණුවමු.